Honorable CB Ratnayaka, you have 9 minutes.
Tawatika kelaitena tawatadwe kila manghitanwa. Kesevetat. Niyojakarak sabha sabhapatthumani. Mevilavidi. Api. Rataka iranama thindukarana vilavaka. Mona adupadukan tibunat. Mona prashna tibunat. Mona deshapalana mataveda tibunat. Rate janatavage hudi janaryage abhivrudhiya sandaha deshapalana wagakima ishta kirima sandaha avashya katayutu karala thiyena. Me katayutu kirimedi mam matak karanna one tummase daane naththam tummase bana kiyannune ape deshapalana sagayan. E amarakitti athukorala mettumata. Etumata nivansapa labewa kiyala nawathath matak karamin e aragalayak thula දේශපාලන අභිමතාන්තයන් ක්‍රියාත්මක කිරීමට එදා කටයුතු කරපු ආකාරය අද මැනවින් පේනවා. මේ නවවෙනිදා නිශ්චිත දිනයක් හැටියට හදාගෙන දේශපාලන රාමුව තුළ මේ දියවන්නා වින්න 225ටම ඇඟිල්ල දික් කරන්න පටන් ගන්න තිබුණා. 225ෙම සමහර අය බලතණ්හාව නිසාම ඒ පැත්තට ගිහිල්ලා එතන ඉඳලා උස්සගන්නලා රට විනාශ කරන්න අගාධයකට ගිහිල්ලා තියෙනවා. අපිට මතකයි තමුන්නාන්සේලා මං හිතන්නේ දේශපාලන ඉතිහාසෙත් එක්ක ගත්තොත් එහෙම එදා සිරිමා බණ්ඩාරනායක මැතිණිය අපි වවම ගොඩනගමු කියන සංකල්පයත් එක්ක රට ඉස්සරහට අරගෙන ගියා. ඉස්සරහට අරගෙන යන වෙලාවේදී එදා ජනරජ ව්‍යවස්ථාව හදලා කටයුතු කරන අවස්ථාවේදී ආචාර්ය කොල්ලිනාද සිල්වා මැතිතුමා අද අධිකරණයේ සමහර වෙලාවට නීති තර්ක තමයි තියෙන්නේ. ඒ තර්කවලත් එක්ක ගෙනියනකොට ඒ කොල්ලිනාත් සිල්ලා මැතිතුමා එදා ඒ ව්‍යවස්ථාව හදන වෙලාවේදී එතුමා නීතිඥයෙක් හැටියට තර්ක කරලා තිබුණා. ගොයන් කොලේට මුවා වෙලා වෙඩි තිබ්බ එක අර්ථකථනය කරලා අධිකරණයේ බලගැන්වුණු ආකාරය. ගොයන් කොලයක් අධිකරණයට ගෙනල්ලා ඒකට මුවා වෙලා වෙඩි තියෙන හැටි කොහොමද කියලා කතා කරලා කිව්වා. ඒ තර්කේ හරි වෙන්න පුළුවන්. තර්කේ නිසා මිනිමරුවට නිදහස ලැබුණා. අද මේ අරගලයේ නිසාම සමහර ලාවට ඒ නීතිඥයේ ආධිපත්‍ය නීතිඥයේ අතට අරගෙන මිනිමරුවන්ට ගෙවල් ගිනිතිබ මිනිසුන්ට අධිකරණයේ කතා කරන්න ගිහලා අප්පුඩි ගහපු කාලවකවානුවක් තිබුණා. ඒ කාලවකවානුවට වඩා ඊට එහා ගිය තැනක් තමයි එදා පොලිසිය නිලධාරියෙක් ඔවුන්ගේ පවුල රකින්න නෙවෙයි ඔවුන්ගේ අඹුව රකින්න නෙවෙයි ඔහු රබුක්කන සිද්ධිය පිළිබඳව යම් වෙලාවක තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව වැරදි කියලා හිරගෙවල් වල ලැගලා කටයුතු කරපු වාර අනන්තයි. ඒ කාරණේදී ඔවුන්ට ඇඟිල්ල දික් කරලා තර්ක විතර්ක හරියට ගියේ නැති නිසා ඔහු හිරේ ලැගුණා හිටියා. නිසා සමහර වෙලාවට තීන්දුව తీරක ගන්න බැරුව රට අකර්මණ්‍ය වුණා. ඒ වගේම හිටපු ජනාධිපතිතුමා සාමකාමී දෑත් දිගු කරලා ඒ වෙලාවේදී තමන් අරගලකරුවන්ට කරදර කරන්න එපා මම යන්නම් කියලා ගිය වාර තියෙනවා. ඒ වගේම ගිය වාරය නිසාම අපිට වෙනත් පැත්තකට වෙනත් මාවතකට අපිට යන්න වුණා. මේ වෙනත් මාවතකට යන්න ගිය ගමනේදී අපිට අවශ්‍ය වුණේ රටේ හුදී ජනයාගේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය කටයුතු කරන නායකයෙක්. ඒ නායකයා නායකෙක් ගන්න අපි අවස්ථාව සලසා දුන්නා. ඒ අවස්ථාව සලසා දීලා රාජාසන කතාව කරමින් ඉතාම පැහැදිලි දැක්මක් එක්ක ඉස්සරහට යන්න සූදානම් වෙලා තියෙනවා. සපක්ෂ විපක්ෂ වලට අපි බෙදිලා එකිනෙකාට ඇඟිල්ල දික් කරනවට වඩා අපි කටයුතු කරන්න ඕනේ. දැන් ඇඟිල්ල දික් කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. පොදුජන පෙරමුණට ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා ඒ නායකයා පත් කරගත්ත එකට විකල්ප විදියට කතා කරපු අය ගැනත් ආපහු කතා කරන්නේ නැහැ මම. නමුත් අද රටට අවශ්‍ය වෙන්නේ මේ රටේ හැම එකම හැම මිනිහම හැම ප්‍රතිපත්තියක්ම ගැන කතා කරනකොට අපේ අමාත්‍යංශවල ජාතික ප්‍රතිපත්තියක් නැතික මේ විපාකේ. විපාකේ නිසාම අපි පීඩා විඳිනවා. ඒ විපාකේ නිසාම රාජ්‍ය නිලධාරීන් ඔවුන් වගකීම අතට අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි මාධ්‍ය ඒ ක්‍රියාකාරකම් කරන වෙලාවේදී පත්තර පිටුව කියනකොට පත්තරේ තියෙනකට වඩා ඒක ප්‍රකාශ කරන මනුස්සයාගේ වචන හොමාරුව වචන හරඹය රටට සමාජගත කරන්න සූදානම් වෙනවා. මේ සමාජගත කිරීමත් එක්ක අද අන්තර්ජාලයත් ඔස්සේ ක්‍රියාත්මක කරන ක්‍රියාවලියන් ඔවුන් වහා ලෝකයට මුදාහරීමේ ක්‍රියාවලියත් එක්ක ජනතාව කුපිත කරමින් ක්‍රියාත්මක කරගෙන යනවා. එසා රටේ මේ ආර්ථික උද්ධමනය මේ රටට විතරක් සීමා වූ දෙයක් නෙවෙයි. මේ රටට සීමා වූ දෙයක් වමනක් නම් අපි ඒකට අත උස්සලා ගමු. අපිට ඉතිරියේදී ඉතාම අභියෝගාත්මක තැන්වලට යන්න සිද්ධ වෙනවා. මම එදා 2019 දී කිව්වේ කොරියාව වගේ ආර්ථිකය වැටෙනකොට කොරියාවේ ජනතාව ඔවුන් ඒකරාශි වෙලා එකතු වෙලා ඒ ආර්ථික ගොඩ ගැනීම සඳහා කනකර පවා ඔවුන් ලබා දුන්නා. සීබි රත්නායක හොරෙක් නෙවෙයි. නමුත් දේශපාලඥ දේශ දියවන්නාවේ 225 හොරු ඇටේට හංගඟුඩු ගාලා ඒ ගත්ත ක්‍රියාමාර්ග ගැන කතා කරන සූදානම් කරලා තියෙනවා. එනිසා මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපි ආර්ථිකය ගොඩනගා ගන්නවා වගේම අපේ අනාගත පරපුර ගොඩගැනීමේ වගකීම අපිට තියෙනවා. ඒකයි අපේ වගකීම. මම දන්නවා සවුත් අප්‍රිකාවේ පීටි කෙන්යා රටේදී එදා සුදු අධිරාජ්‍යවාදී ඒ රටේ කළු සුදු යුද්ධය තියාගෙන ඔවුන්ට නැගිටින්න විදිය දුන්නේ නැහැ. නමුත් ඒ අතරදී විශාල වශයෙන් මම කියන්න ඕනේ ඒ වෙලාවේදී ඉගෙන ගැනීමේදී මහා අඩුපාඩුකම් රාශියක් තිබුණා. හැබැයි වංගරි කියන ඒ දේශපාලඥවරිය එදා ඉගෙන ගත්තේ කොහොමද කියලා ඒ වගේම හරිත රටක් බවට පරිවර්තනය කරන්න ඒ වගේම සෝබා ධර්මයට එරෙහි වෙලා එරෙහි නොවි ඒ සඳහා අපි කටයුතු කරන ආකාරය පිළිබඳව නොබෙල් තෑග්ගත් ගත්ත කෙනෙක් හැටියට මම විශේෂයෙන් දක්වන්න ඕනේ. ඒ වගේම ණය බර දීලා ඔවුන් පෙළගස්සලා ඒ ණය කපා හැරපන් කියන අභියෝගය ලෝකයට දුන්නා. අද අපි ඒක කරන්නේ නැහැ. ණය අපිට දෙන්නේ නැහැ. ණය ගන්න විදියක් නැහැ. අපිට යන්න විදියක් නැහැ. කාටද මේ අනිත් අයත් ඔය කියන මිනිසුන්ගේ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ප්‍රතිපත්තියට වඩා රට ඉස්සරහට ගෙනිය දැක්මක් තියෙන්න ඕනේ. ඒ දැක්මේ ක්‍රියාවලිය කිසි කෙනෙක් කියන්න සූදානම් වෙලා නැහැ. කිසි කෙනෙක් කියන්න සූදානම් වෙලා නැහැ. ඒ නිසා මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මෙන්න මේ தත්ත්වය අපි අවබෝධ කරගෙන අපි යන්න ඕනේ. මේ දියවන්නාවේ 225ටමයි තේරිපත් වූ මන්ත්‍රීවරු 198ටමයි මේ අනිත් අය ගහන්නේ රාජ්‍ය පරිපාලනේ AR එක FR එක ඒ වගේම රාජ්‍ය පරිපාලනේ වගකීම හරියාකාරව ක්‍රියාත්මක කරනවාද කියන එක බලන්න. අද බලන්න අධ්‍යාපන ශාස්ත්‍රයේ ඒ වෘත්තියයි වාසිකන් නිසා කොරෝනා වසංගතයත් එක්ක රෝයල් නැත රාජකීය විද්‍යාලයේ මේ අවුරුදු තුනට දින කීයද පාසල පවත්වලා තියෙන්නේ. හැබැයි පෞද්ගලික විද්‍යාලවල පවත්වන පාසල් ටික උතුරු නැගෙන තමුන්වන්සේ නියෝජනය කරන උතුරු නැගෙනේර දරුවන් දකුරු කරන හැටි මෙහෙ දකුරු කරන්නේ නැති විදියත් අපි කතා කරන්නේ නැහැ. ඒ දරුවන් මොට වෙනවා. ඒ දරුවන්ට අනාගතය නැති වෙනවා. ඒ දරුවන්ට මොකක්ද යන රස්සාව මොකක්ද කරන්න කියන එක වගකීම වගකීම දෙක පැහැර හැරලා තියෙනවා. මෙන්න මේ වගකීමයි වගකීමයි ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනකොට මට විනාඩියක් දෙන්න. ඒ විනාඩිය මම ඔබෙන් ඉල්ල ගන්නම්. වෙන මොකක්වත් නෙවෙයි. මේ රාජාසන කතාවේදී තියෙනවා විශේෂයෙන් කඳුකර ජනතාවගේ ගැටලු විසඳන්න මම කඳුකර නියෝජනය කරන කෙනෙක් හැටියට ඔවුන්ගේ ඉඩකඩම් පිළිබඳව කටයුතු කරන්න ඒ සඳහා ක්‍රියාත්මක කරන්න නීති අනපත මොනවාක්වත් දන්නේ නැති සමහර අය මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන රටක් පාලනය කරන පුස්තකයක් මේ පුස්තකයේ සැලසුම් කොටස් තුනක් තියෙනවා. ඒ තුන තමයි විධායකත්වයේ ව්‍යවස්ථා දායකත්වයේ අධිකරණය. මේ අධිකරණේ මේ කාරණා සියල්ල ගත්තොත් එම අද ඒක පිට ඉඳලා කටයුතු කරන්න පුළුවන් කියලා තියෙනවා. අපි පාර්ලිමේන්තුවට තේරිපත් වුණාම අපි නීතිචේක් වුණොත් අපි දියුරුන් දෙන එක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකින්නවා කියන එක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකින්නවා කියලා පාර්ලිමේන්තුව තුල ඉඳලම පිටට ගිහිල්ලා පිටින් ඒ කාර්යභාරය කරන්න පුළුවන් කියලා යම් කෙනෙක් කියලා තියෙනවා නම් ඒ කාර්ය පිළිබඳව හොයා බලන්නත් ඕනේ කියන එකත් විශේෂයෙන් සඳහන් කරනවා. කාල වේලාව අඩු නිසා මම කියනවා විශේෂයෙන් මේ අවස්ථාවේදී ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ වගකීම අප ඉදිරියේ තියෙනවා. අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේ ජාතික ප්‍රතිපත්තිය සකස් කරන්න අපි සූදානම් වෙමු. බොහොම ස්තුතියි.
Thank you. Honorable JC, Honorable Ajit Manaparuma, you have 6 minutes.
Stuti, විශේෂයෙන්ම එදා ජනාධිපතිතුමා රාජාසන කතාවෙන් අදහස් දැක්වුවා. අපි අදහස් දැක්වපු හැම දෙයකටම අපි එකඟයි. අපි ඒ සඳහා සහයෝගය ලබා දෙනවා. මොකද හේතුව සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සමගි ජනබලවේග රජ පාර්ලිමේන්තු කණ්ඩායමම මේට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න වෙලාවේ මේ වැඩපිළිවෙල ඉදිරිපත් කළා. එදා එහුම්කන් නොදීම තිබුණත් අද ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපතිතුමා මේ අදහස ප්‍රකාශ කරපු නිසා ඒ අපේ අදහස හා ගැළපෙන නිසා අපි ඒකට උත්සාහ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා ක්‍රියාත්මක කිරීම සඳහා. හැබැයි පොඩි කනගාටුදායක තත්ත්වයක් තියෙනවා. මේ අරගල කරපු පිරිස තිබ්බා මේ අවුරුදු දෙකහමාර තුර හොරා කාපු සල්ලි ටික දෙන්න කියලා. ඒ සඳහා වැඩපිළිවෙළක් අධිකරු ජනාධිපතිතුමා ඉදිරිපත් නොකළත් ඉදිරිපත් කරපු වැඩපිළිවෙළ සඳහා අපේ සහයෝගය ලබා දෙනවා. එතකොට මෙතනදී විශේෂයෙන්ම තියෙනවා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සහ ආර්ථිකය සඳහා ප්‍රතිසංස්කරණයක් ගෙනීම සඳහා වැඩපිළිවෙළක් එතුමා යෝජනා කළේ. එතෙන්දී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය දින බලපුවහම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිටන්නේ ද පාර්ලිමේන්තුවට එනවා. එතෙන්දී අපි ඒක දිහා බලලා මොකද අපි ඔයිට පෙර 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා සංශෝධනයක් අපි ඉදිරිපත් කරා. මම හිතනවා ජනාධිපතිතුමාගේ අදහස අනුව බැලුවොත් ඒ 21 වෙනි සංශෝධනයට අනුකූලවම තමයි එතුමාගේ අදහස් ටික ප්‍රකාශ කළේ. ඒක නිසා අපි හිතනවා ඒ හා සමගාමි වැඩපිළිවෙළක් ඉදිරිපත් වෙයි කියලා. කොහොම වුණත් අපිට සර්වපාක්ෂික වැඩපිළිවෙළක් අවශ්‍යයි. මොකද අපි ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩනගන්න ඕනේ විධි වෙන් වෙන්නේ නැතුව. හැබැයි ආණ්ඩුව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා සර්වපාක්ෂික වැඩපිළිවෙළක් කියන එක. මොකද ගොඩක් අය කතා කරනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා. සර්වපාක්ෂික ආණ්ඩුවකට වඩා එහා ගිහිල්ලා අපිට ඕනේ සර්වපාක්ෂික වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙලේ නිශ්චිත කාල වකවානුවක් තියෙනවනේ. මෙන්න මේ කාලේ අපි මේ වැඩපිළිවෙල කරනවා. මෙන්න මේකයි වැඩපිළිවෙල කියලා පිළිගත හැකි වැඩපිළිවෙලක් ඉදිරිපත් වෙන්න ඕනේ. මොකද ජනාධිපතිතුමා ප්‍රකාශ කරපු වැඩපිළිවෙලට අපි එකඟ වෙනවා වගේම එය පැලකිරීම සඳහා එය මේ මහ පොළවේ යථාර්ථයක් කිරීම සඳහා තමයි අපේ සහයෝගය ලබා දෙන්නේ. නමුත් එකක් කියලා වෙන එකක් වෙනවා නම් අපිට සහයෝගය දෙන්න බැරි වෙනවා. මොකද අපි දන්නවා එහෙම නැත්නම් අරංගලිය තුලින් ආණ්ඩුවක් වෙනස් වුණා. ඒකෙන් උනේ බලකඳවුරක් වෙනස් වුණා නැත්නම් තව බලකඳවුරක් නිර්මාණය වුණා විතරයි නං ඒක අපිට සෑහිමන ප්‍රශ්න වෙන්න බෑ. අපිට අවශ්‍ය වෙන්නේ අනිවාර්යයෙන්ම වැඩපිළිවෙලක්. එහෙමනම් ඒ වැඩපිළිවෙල තුල කෙටි කාලීනව ජනතාව මුණ දීලා තිබෙන මේ මූල්‍ය අර්බුදයෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩේන ආකාරය ගැන සඳහන් වෙන්න ඕනි. ඒ සඳහා කාලවකවාන ඕනි. මොකද්ද අපේ වැඩපිළිවෙල, කොහොමද අපි මේක නිශ්චය කරන්නේ කියලා. ඒ වගේම අද අපි දන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියනට ලැජ්ජ වෙන තත්ත්වයට පත් වෙලා පාර්ලිමේන්තු ඒ තරම්ම එදිනදා පල් වෙනවා. අපේ මන්ත්‍රීකම් එළියට ගිහලා බැහැල යන්න බැරි තරමට පත් වෙලා තියෙනවා. නමුත් අපි ඒ බිඳ වැටුණු අපේ ගෞරවය, බිඳ වැටුණු ගෞරවාන්විත සේවය නැවත ගොඩනැගීම සඳහා ඒ ජනතාවගේ විශ්වාසය ඇති වෙන පරිදි වැඩපිළිවෙළක් ප්‍රතිසංස්කරණයක් අව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අපි හිතනවා ඒ තුලින් ගෞරවනීය මේ මන්ත්‍රීවරයෙක්ගේ සේවය, මන්ත්‍රීවරයන් නැතුව දැනට කඩාවැටලා තියෙච්ච මන්ත්‍රීවරයාගේ ප්‍රතිරූපය රටට වැඩදායි විදිහට නිර්මාණය කරන්න, ජනතාව අගය කරන විදිහට නිර්මාණය කරන්න පුළුවන් වැඩපිළිවෙළක් වගේම ආර්ථික වැඩපිළිවෙළත් අපි බලාපොරොත්තු වෙනවා. ඒකට කාල වකවානුවක් ඇතුව ඉදිරිපත් වෙයි කියලා ඉන්නවා. මොකද අපි දන්නවා අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා ඇමතිකම් ටික ඔක්කොම මේ ඉන්න මන්ත්‍රීවරුන්ට දීලා එකතු කරගෙන ආණ්ඩුව කියලා කෑ ගැහුවට රටේ ප්‍රශ්නවලට උත්තරයක් එන්නේ නැත්නම් ඒක තේරුමක් නැහැ. එහෙමනම් සීබී රත්නායක මැතිතුමා ප්‍රකාශ කර විදිහටම මේ පාර්ලිමේන්තුව ආයි පල්වෙන තැනක් බඩපත් වෙනවා. එතකොට එදා 71 වගේ, එහෙම නැත්නම් 84 වගේ, දැන් ඊයේ පෙරේදා සාමකාමී අරගලෙන් පස්සේ
ඒක
ආවනේක මේ විනාශකාරී වැඩපිළිවෙලක් ඒ එන්නේ නැත්නම් කඩාකප්පල්කාරී වැඩපිළිවෙලක් ගෙවල් ගිනි තියෙන ඒ වැඩපිළිවෙලට ජනතාව අනුමත වෙන්න පුළුවන්. මොකද පාර්ලිමේන්තුව යම් වැඩපිළිවෙලක් තුල අපි ප්‍රතිසංස්කරණය කරලා මන්ත්‍රීවරයාගේ කාර්යභාරය හරියට හැදුවේ නැත්නම් මේ වෙනත් මීට පිටින් බලය අරගෙන වැඩ කරන්න පුළුවන් කියන අදහස ඇති වෙන්න පුළුවන් වෙනවා. හැබැයි මගේ වෙලාව අඩු කරන්න එපා ගරු අමතුමා.
නමුත් තමුන්නාන්සේ මගේ නම කියපු නිසා මම ඉල්ලීමක් කරන්නේ. නමුත් රටක නීතියක් තියෙන්න ඕන. නීතිය සහ සාමය ස්ථාපිත කරන්න.
ඒකින්ද අපිට අපිට ගරු ජනාධිපතිතුමාට අපි කියනවා අපිට පිළිගන්න පුළුවන් වැඩපිළිවෙලක් රට පිළිගන්න පුළුවන් වැඩපිළිවෙලක් ජනතාව ආරක්ෂා කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න කියලා. එහෙම නැතුව අපි පක්ෂ ටික එකතු කරලා ඇමතිකම් දීලා සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා හදාගත්තොත් මං හිතනවා රටට වෙන වැඩක් නැහැ. එන තවත් මේ පාර්ලිමේන්තුව අප්‍රිය සහගතනකට වඩපත් වෙනවා. ඒක නේ මේ ඇමතිකම් අරම මේව ඕනේ නැහැ. අපිට එකට එක්කව වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි අවශ්‍ය වෙන්නේ. මොකද අපි ජනාධිපතිතුමාගේ පළවෙනි කතාව රාජාසන කතාවට අපි එකගයි. අධ්‍යක්ෂ මිස්ව එක අපේ යෝජනා. ඒක ගැප් වෙලා තිබ්බා. ඒකින්ද අපි ඒකට සහයෝගය දෙනවා. හැබැයි දෙවනියට අපිට ඕනේ එතුමා කරන වැඩපිළිවෙල කොහොමද යථාර්ථයක් පත්වන්නේ කියන කාල වකවානු අනුව මාර්ග සිටියමක්. මොකද ජනාධිපතිතුමාට බලය තියෙනවා. පාර්ලිමේන්තුව තුළ බලය ප්‍රශ්නයක් නෑ ජනාධිපතිතුමාට. 125ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් 134ක කැමැත්තෙන් පත්වෙච්ච ජනාධිපතිවරයා. ඔහුට ජනාධිපති පාර්ලිමේන්තුව තුළ බලය තියෙනවා. අපි දන්නවා ඊයේ පෙරේදා හදිසි නීති විවාදය කරද්දී හදිසි නීති ඡන්ද විමසද්දී ඔහුට අති බහුතර විදිහට ඡන්ද ලැබුණා. ඒකනේ පාර්ලිමේන්තුව බහුතර කියන ප්‍රශ්නයක් නෙමෙයි අපිට තියෙන්නේ. ප්‍රශ්නයක් නෙමෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ මුළු පාර්ලිමේන්තුවම එකඟ වෙන්න පුළුවන් අද රටේ තියෙන මේ අර්බුදයට පක්ෂ විපක්ෂ ભેදකින් තොරව එකතු වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි ඕනේ. ඒකින්ද අපි අවසාන වශයෙන් කියන්නේ අපිට සිද්ධ වෙලා තියෙන වැරදි මේ අවුරුදු දෙකමාර තුල වැරදි මාවතක ගමන් කරපු හින්දා බිඳවැටුණු ආර්ථිකය. වැරදි මගක ගමන් කරපු නිසා ඇතිවෙච්ච දේශපාලන අර්බුදයක්.
Please wind up. Thank you.
කලෝනාකාරයේ තුලින් මේක ජය ගන්න ඕනි. ඒ හිඳ මම කියනවා අපි මේ අර්බුදය ජය ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රකාශය යථාර්ථය බවට පත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය දෙනවා. හැබැයි එතුමා ප්‍රකාශය කරලා වෙනත් ගමනක නම් යන්නේ රාජපක්ෂලා ආරක්ෂා කිරීමේ ගමනක නම් යන්නේ අපිට ඒකට එකඟ වෙන්න බැරි
වෙනවා. Honorable Vasudeva Nanekara, you have 11 minutes.
ගරු ඍතුභාවත්තුමනි, අද මේ රාජ්‍ය නායක කතාවට අපිට සම්බන්ධ වෙන්න ලැබීම අවස්ථාව ගැන සතුටුයි. පළමුවෙන්ම මේ එතුමාගේ කතාවේ නොකරපු දෙයක් මම විශේෂයෙන් පෙන්වන්න ඕනේ. ඒ තමයි මේ අර්බුදයට හේතු කාරණා එතුමා ඉදිරිපත් කළේ නැහැ. ඒ වගේම එතුමා ඉදිරිපත් කරපු අදහස්වල ක්‍රියාමාර්ග ඉදිරිපත් කළේ නැහැ. ඉතින් ඒ தත්ත්වයේ යටතේ අපිට තිබෙනවා ලොකු බ්ලැන්ක් ඒරියා එකක්, ලොකු හිස් ප්‍රදේශයක්. මොකද ක්‍රියාමාර්ගය? මොකද මේ අර්බුදයට හේතු කාරණාවල පෙළගස්? මේ දෙකම ගැන එතුමා සයිලන්ට්. ඉතින් ඒ නිසා එතුමාට අපි ලියුමක් ලිව්වා. එතුමාගෙන් අපට ලැබුණු ලියුමට උත්තරයක් හැටියට ඔබතුමාගේ වැඩපිළිවෙල කියන්න. එතකොට අපි අපේ ප්‍රතිචාරය දක්වන්න. එතුමාව හම්බ වෙලත් අපි ඒකම කිව්වා. අපි හැබැයි කිව්වා මෙන්න මේ කාරණා නම් වෙන්න බෑ. මේ රටේ ජනතාවගේ කරපිටායත් වැඩි බර පටවන්න බෑ. ඒක පළවෙනි කාරණයක්. ඒක අපි අවධාරණයෙන් කිව්වා. දෙක, අපි කිව්වා මේ අපේ ණය බර වැඩි කරගන්නත් බෑ, නායකත්වය වැඩි කරගන්න බෑ. තුන, අපි කිව්වා අපේ ස්වාධිපත්‍යයත් අපේ ජාතික ධන සම්පතත් අත්හරින්න බෑ කිසිම කාරණයකට උඩ. මොකද අපි දන්නවා මේ ජාත්‍යන්තර මූල්‍යාර මුදලත් එක්ක කරන කතාබහේදී මතුවෙන්නේ ඉඩ තිබෙන අවදානම් ප්‍රදේශයක් තමයි ඕක. ඔය වගේම තමයි නිදහස ප්‍රජාතන්ත්‍රවාදය. එතුමාගේ හදිසි නීතියට මන් දුන්නේ නැහැ ඡන්දේ. මං කිව්වා ඔබතුමා ඉස්සෙල්ලා පෙන්වන්න ඕනේ අපට මාර්ග සිටියමක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට යන. මොකද ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අදහස මැතිවරණ ඡන්ද. හැබැයි මේ තියෙන ඡන්ද ක්‍රමයක් එක්ක නම් ඡන්ද වලට ගිහිල්ලා වැඩක් නැහැ. වර්ග ඇතැම්ම 3000 ගානක් විතර තියෙන වර්ග කිලෝමීටර් රත්නපුර දිස්ත්‍රික්කේ 7 කිලෝමීටර් 100ක් විතර තියෙන එක් කොනකේ ඉඳලා අනික් කොන 900,000 ජනතාව ඉන්නෝ. ඔය ඔක්කොම නියෝජනය කරන්නේනේ මම පත් කළා තියෙන්නේ. අතනින් ටිකයි, මෙතනින් ටිකයි, තවත් තැනකින් ටිකයි. ඉතින් ඔක්කොම කොහොමද සේවය කරන්නේ? ඉතින් ඒ නිසා මේ ඡන්ද ක්‍රමය තමයි මේ රටේ දූෂණය ඇතිවීමේ කාලයේ ආරම්භයත් එක්ක සමපාත වෙන දිනය. මේ ඡන්ද ක්‍රමය මේ විදිහට වෙනස් කර ඇත්තාට එදා ඉඳලා තමයි මේ වගතුවක් නැති තත්වයට පාර්ලිමේන්තුව පත් වුණේ. ඊළඟට මම කියන්න කැමතියි, අපි අතීත වැරදි ක්‍රම අනුගමනය කරන්නේ නැත කියලා එතුමා කියනවා. නමුත් එතුමා නැවත යන්නේ නියෝ ලිබරලිසම් වලට. එතුමා සෝෂල් මාකට් තියරි කියන එකක් කියනවා. මොකද සෝෂල් මාකට් තියරි එකේ අයිඩියොලොජි එක? ඒක නියෝ ලිබරලිසම් නේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නම් මතවාදයේ නියෝ ලිබරලිසම්. ඒ ගැන දෙගිඩියාවක් නැහැ. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළි අරගත්තු දෙයක්. ඉතින් එහෙනම් අපි කොහොමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කරන්නේ නියෝ ලිබරලිසම් වලින් බේරිලා? මම දැනගන්න කැමති එතුමා කියන සෝෂල් මාකට් ඉකොනොමි එකේ අයිඩියොලොජි එක මොකද්ද? නියෝ ලිබරලිසම් නෙවෙයි නා. මම දන්නේ නියෝ ලිබරලිසම් කියන්නේ ග්ලෝබල් ෆ්‍රී මාකට් where individuals make wealth and no government regulation. That is the dictionary meaning of neoliberalism. ඉතින් ඒක නෙවෙයි නං. එහෙනම් මොකද ideology එක? දැන් මම මේකට ඊට වඩා මාන්ත්‍ර වෙන්නේ ආර්ථික ක්‍රමයක් නැහැ දේශපාලනයෙන් තොරව. එහෙම තියෙන එකක් තියෙනවා නම් මට පෙන්නුවොත් මම ඕනම වන්දියකට යටත් වෙනවා. ආර්ථික ක්‍රමයකට නිතරම තියෙනවා ඒකට අදාළ ඒකට සම්බන්ධ දේශපාලනය. ඒ වගේ මෙතුමා මේ යෝජනා කරන ආර්ථික සෝෂල් මාකට් ඉකොනොමි එකේ පොලිටික්ස් මොකද්ද? මොකද්ද what is the politics of your social market economy? දැන් අපි දන්න හැටියට අද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ඇත්තටම අතීතය කරා ඉදිරියට යන්නයි. ඉදිරියට යෑම සඳහා අතීතයට යන්නයි. එතුමාම කිව්වා සේදමාවතේ කතාව. එතුමාම කිව්වා අපේ ධාන්‍යාගාරය. ඒ ඔක්කොම අතීතයේ කතා. අන්නේ අතීතයට අපි ආ යුතුයි. ඒ ධාන්‍යාගාරයේ වීම දක්වා සේදමාවත දක්වා යන්න. කෝ අපේ ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල. එතුමාට අපි ලියුමේ ලිව්වා වැඩපිළිවෙල දෙන්න. එතකොට අපි ප්‍රතිචාර දක්වන්න කියලා. අපිට තවම ලැබිලා නැහැ. එතුමාගේ විවෘත ආර්ථිකය පිළිබඳව තියෙන කැමැත්ත එතුමා සැඟෙව්වේ නැහැ. විවෘත ආර්ථිකය. එතුමා කිව්වා 77 ආරම්භ කරපු ඒ වැඩෙන් අපේ රට හරි ගියයි කියලා. හරි ගියා තමයි. එදා ඉඳලා තමයි ණය මේ රටේ ගොඩ ගැහිලා අද තියෙන අර්බුදයට අපි අන්තිමට ආවේ. ඇයි ඉම්පෝට් කරනවට එක්ස්පෝට් කරනවට වඩා ඉම්පෝට් කරනවා. ඉම්පෝට් කරන ප්‍රමාණය වැඩි එක්ස්පෝට් වලට වඩා. ඉතින් මොකද වෙන්නේ අන්තිමට? අන්තිමට වෙච්ච දේ තමයි ওই දැන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක දිහා එතුමා ආයෙමත් බලනවා නම් සාර්ථක වූ ප්‍රතිපත්තියක් ඇටියෙ. එහෙනම් එතුමා මේ ඇත්ත තේරුමකින් සිය කල්පනාව ඇතුව කතා කරනව නෙමෙයි. දැන් මම කියන්න කැමති ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ඉන්ටෙග්‍රිටි රිපෝට් කියලා රිපෝට් එකක් තියෙනවා 2021. ඒ රිපෝට් එකේ 2009 ඉඳලා 2018 වෙනකොට අපේ රටෙන් ඩොලර් බිලියන 45ක් ආයතාලෙස පිට වෙලා ගිහින් තියෙනවා. ඉතින් මේ අපි ඩොලර් බිලියන 52යි නේ අපි ඔක්කොම ණය. නමුත් ආයතාලෙස පිට වෙලා කියලා තියෙනවා ඩොලර් බිලියන 45ක් මේ රිපෝට් එකේ කියන්නේ. ඒ නිසා මේ විවෘත ආර්ථිකය තුළ තමයි ලිබරලයිස් කරපුවාම ඔය ඔක්කොම ඉඩකඩ පෑදුනේ. මේ ඔක්කොම මදිවට රවි කරුණානායක මුදල් ඇමති කාලේ එයාගේ එනවා තවත් ලිබරලයිස් කරන්න අපේ විදේශ විනිමය පනත සංශෝධනයකට. ඒ සංශෝධනයකට ගෙනෙන වෙලාවේ වික්‍රමසිංහ මහත්තයත් හිටියා. ඒ සංශෝධනයෙන් අපේ විදේශ විනිමය පාලනය තවත් අඩු කළා. දැන් අපේ රටෙන් කොච්චර ගෙනියන්න පුළුවන්ද එක්කෙනෙකුට යනකොට පිටරට? රුපියල් 15,000ක් නෑ, ඩොලර් 15,000ක්
10,000
ඩොලර් 10,000ක ඩොලර් 15,000ක් ගාන. ආරම්භයේ කීයද? ආරම්භයේ ඕන තර සල්ලි තියෙනවා නම් කෝටි ප්‍රකෝටි පතියන්ට ඒව ඩොලර් වලට අරවල ගෙනිච්චා. ඇයි මේ රටේ ඒ වගේ විවෘත ආර්ථිකයක් තිබුණේ? ඉතින් ඒ නිසා මම කල්පනා කරන්නේ එතුමා මේ විවෘත ආර්ථිකය ගැනයි, එතුමාගේ මේ නියෝලිබරල් ආර්ථික ක්‍රමය ගැනයි. සෝෂල් මාකට් ඉකොනොමි කියන වචනයෙන් වහගන්න හදන්නේ නැතුව මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති අනුව විදුලි බල මණ්ඩලයේ විදුලි ගාස්තු වැඩි කරනවා. ඒක අද අපට අහන්න ලැබුණා. මූල්‍ය අරමුදලේ කොන්දේසි පැනෙමින්නත් ඉස්සෙල්ලා අපි ඒකට කියනවා යථාර්ථවාදී මිල ගණන්. ඒ කියන්නේ මනුස්සයාගෙන් අය කරන්න ඕන. මගේ වෙලා විවරද?
2 more minutes.
Thank you, sir. I should have addressed you in Tamil and asked that question. Sorry. මම ඉවර කරන්නම්. මේ රාජ්‍ය ව්‍යවසායන් අසාර්ථකයි කියලා කියනවා. දැන් මේවා ප්‍රතිව්‍යුහගත කරන්න ඕන කියලා කියනවා. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන කියලා කියනවා. ඉස්සෙල්ලම මොකද කරන්න ඕන? ඡන්දෙන් තේරි පත්තුණු සේවක සභා ඒකේ කළමනාකරණයට සම්බන්ධ කරන්න ඕන. මේක දැන් දියුණු රටවල් වලත් කරනවා. ඉතින් ඒ තත්වයට ගේන්න ඕන නම් මේවයි අලාභ නාස්තිය නැති කරන්න. එදා අනිල් මොණසිංහ ලංගමේ ඒක කළා. ඒ නිසා ලංගම දිව්වා හැම වාසියක් නැති රූට් එකම. නමුත් අලාභෙද ගියේ නැහැ. ඇයි? සේවකයෝ මේ නාස්තිය දූෂණය වළක්වලා උපරිම ඵලදායිතාවය ගන්න විදිය සේවකයෝ තරම් වෙන කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසායි සේවක සභාපත් කරන්න ඕන. ඒ නිසා අපි IMF එකට උගන්වන්න ඕන. පළමුවෙන්ම මේ රාජ්‍ය ව්‍යවසායේ අමාරුකම අලාභය වළක්වන්න ඡන්දයෙන් පත් වූ සේවක සභා හැම ශ්‍රේණියක්ම නියෝජනය වෙන ආකාරයට අපි පත් කරන්න ඕන. ඒ නිසා මම මගේ කතාව අවසන් කිරීමට එන්නේ අපිට මේ ජෝසෙෆ් ස්ටිග්ලිස් කියන්නේ නොබෙල් ප්‍රයිස් විනර්නේ ආර්ථික විද්‍යාව ගැන, ජෙෆ්‍රි සෑච් කියන්නේ ඒත් නොබෙල් ප්‍රයිස් විනර්නේ ඉකොනොමික්ස් ගැන. දැන් මේ දෙන්නම් මොකද කියලා තියෙන IMF ගැන? IMF එක දුප්පත්කම වැඩි කරනවා එයාලගේ ඔස්ටෙරිටි ප්‍රතිපත්තිය උඩ. ඒ වගේම ජෝසෙෆ් ස්ටිග්ලිස් කියනවා මේ IMF කියන්නේ රෝහලක් නම් ලෙඩ සනීප කරන්න ලෙඩ උයන ලෙඩේ වැඩි කරලයි මිනිස්සු එළියට එන්නේ. ඒ නිසා මේ IMF එකේ උපදෙස් පිළිගත්තේ නැති රටවල් ගණනාවක් තියෙනවා ආසියාවේ. දකුණු කොරියාව ඇතුළු නොපිළිගැනීම නිසා අද ඒව දියුණු වෙලා. තායිලන්තයත් එහෙමයි, මැලේසියාවත් එහෙමයි. ඒ නිසා අර ඉරාන් වික්‍රමරත්නතුමා කිව්වා අපි අපේ න්‍යාය පත්‍රයේ උඩ යමු කියලා. මම හිතන්නේ ඒක හරි. නමුත් අපේ න්‍යාය පත්‍රය අපි හදාගන්න වෙන්නේ අපේම ආර්ථික ප්‍රතිපත්තියක් උඩ. මෙන්න ගරු සභාපතිතුමනි, මම මගේ කතා ඉවර කරන්නේ. සුමන සිරි ලියනගේ ආර්ථික විද්‍යාඥයා, තව ආර්ථික විද්‍යාඥයන් දෙන්නෙක්. මෙන්න පොඩි පොතක් කියලා තියෙනවා මේ අර්බුදයට ජනතා විසඳුම. IMF විසඳුම නෙමෙයි, ජනතා විසඳුම. Pro people solution to the crisis that we are facing. I am tabling this document and I please request you, sir, to include it in the Hansard because it's a very revealing one. Thank you very much.
Thank you. Honorable Harshana Supun Rajakaruna, you have 6 minutes.
Thank you. Garu ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ පිළිබඳව වචන ස්වල්පයක් අදහස් දැක්වීමට හැකිවීම පිළිබඳ මම සතුටු වෙනවා. එතුමා ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කරේ මේ සර්වපාක්ෂික ආණ්ඩුවක්, එහෙම නැත්නම් සර්වපාක්ෂික වැඩපිළිවෙලක එකතු වෙන්න කියලා. අපි ප්‍රධාන විපක්ෂයේ හැටියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග සාකච්ඡා කරලා ඉතා පැහැදිලිවම අපි ප්‍රකාශයක් කරලා තියෙනවා. අපි සර්වපාක්ෂික වැඩපිළිවෙලට අපි එකතු වෙනවා, අපි උපරිම සහයෝගය ලබා දෙනවා කියන. මොකද අපි කවුරුත් මේ රටේ මේ ආර්ථික තත්ත්වය, මේ අවාසනාවන්ත තත්ත්වයෙන් එළියට එන්න අපි එකතු වෙන්න අත්‍යවශ්‍ය නිසා. ඒ වගේම තමයි මේ වැඩපිළිවෙල ගැන කතා කරනකොට අපි ඒ වැඩපිළිවෙල මොකක්ද ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කුමන කාල සීමාවකට යටත්ද කියන එක. මොකද අපිට ලොකු සැකයක් තියෙනවා. අපි හැමෝම මුළු රටම මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මේ විශේෂඥයින් සියලුම දෙනාත් ප්‍රකාශ කරේ කෙටි කාල සීමාවකට මේ සර්වපාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා. මේ මොකද මේ පාර්ලිමේන්තුවේ විකෘතියක් බවට පත් වෙලා තියෙනවා. ජනමතය මේ පාර්ලිමේන්තුවේ පිටත ජනමතය එකක්, මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ තියෙන ජනමතය තවත් එකක්. ඒක නිසා සැබෑ ජනමතය පිළිඹු වෙන්න නම් අපිට මැතිවරණයකට යා යුතුයි. ඒක පාර්ලිමේන්තු මැතිවරණයත් ජනාධිපතිවරණයත් කියන දෙකම තිබ්බොතින් ඊටත් වඩා හොඳයි. මොකද ජනමතයෙන් තෝරාපත් වෙච්ච ජනාධිපතිවරයෙක් නෙමෙයි අද ඉන්නේ. ඒ කෙසේ වෙතත් ඒ කාල සීමාව පිළිබඳව වැඩි අවධානයක් යොමු විය යුතුයි. ඒ වගේම තමයි අපි මේ සති කීපය තුළ අපේ ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මේ වැඩපිළිවෙල ගැන කතා කරනකොට මේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම, ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්අඩංගුවට ගැනීම ඇතුළු මේ මර්ධනකාරී වැඩපිළිවෙල අපි මුළු ජාත්‍යන්තරයෙන්ම ආධාර ඉල්ලනවා. ජාත්‍යන්තර සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධාන ඇතුළු ඒ සංවිධාන වලින් ආධාර ඉල්ලනකොට ඒ සංවිධානෙම අපිට රතු නිවේදන නිකුත් කරනවා. ඒක හින්දා අපි මීට වඩා මානව හිමිකම් පිළිබඳව, ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මේ එතුමාගේ වචනයි. එතුමා කියනවා චේතනාන්විත නීතිය උල්ලංඝනය කරමින් ප්‍රචණ්ඩ හා ත්‍රස්තවාදී ක්‍රියාවන් යෙදුණු අයත් ඉන්නවා. ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නවා. නීතියට පිටින් කටයුතු කරන්න කිසිවෙකුට මම ඉඩ දෙන්නේ නැහැ. නීතිය ඔබටත් මටත් සියලු දෙනාට එකගයි. හැබැයි එහෙමම වෙනවද කියලා අපිට ලොකු සැකයක් තියෙනවා. අපි දන්නවා දින 55 මේ පාර්ලිමේන්තුවේ වෙච්ච දේ. ඒ අයට නීතිය ක්‍රියාත්මක වුණාද? මැයි 9 වෙනිදා උදේ ඒ අරගලකරුවන්ට ප්‍රහාරය එල්ල කරපු අයට නීතිය ක්‍රියාත්මක වුණාද? ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා පෞගිය අවුරුදු දෙක අමාර තුල අල්ලස් කොමිසමේ මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මැති ඇමතුරු කී දෙනෙක් නිදොස් කොට නිදහස් වෙලා තියෙනවද? ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් කී දෙනෙක් නඩු ඉල්ලාස් කරගෙන තියෙනවද? එහෙනම් ජනාධිපතිතුමනි, අපි බලාගෙන ඉන්නවා ඔබතුමා නීතිය කාටත් එක නම් ඒ නීතිය ක්‍රියාත්මක කරයි කියලා. ඒ අල්ලස් කොමිසමේ වෙන වෙන බොරු කාරණා වලට ඒ ඉල්ලාස් කරපු ඒ නඩු නැවතත් පවරන්න, නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ කිසිම හේතුවක් නැතුව ඒ ඉල්ලාස් කරගත්ත නඩු නැවතත් පවරන්න, මැයි 9 වෙනිදා ඒ සිදුවෙච්ච සිදුවීමට අකුරටම ආණ්ඩු පක්ෂයේ හිටපු ඇමැති ඇමතිවරුන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න. එහෙමයි නීතිය ක්‍රියාත්මක කරනවා නම් හරියට වෙන්නේ. එතුමා ඒක තවත් කියනවා. ඒ වගේම අල්ලස් දූෂණ හා වංචාව මේ සමාජයේ මුළුමනින්ම තුරන් කිරීමට අනිවාර්ය කාරණයක්. අල්ලස් හා දූෂණය මැඩලීම ජාතික ප්‍රතිපත්තියක්, මම ක්‍රියාවට නංවනවා කියලා. එතුමා කියන කතාව ඉතා සුන්දරයි, ඉතාම හොඳයි. මේ කටයුත්ත ඉටු කරන්න එතුමාට දැන් අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව කරුණා කරලා ඉටු කරන්න. ඒ වගේම තමයි එතුමා විශේෂයෙන්ම කියනවා මේ ජාතිවාදී ආගම්වාදී පිළිබඳ. එතුමා ජාතිවාදියෙක් නෙමේ ආගම්වාදියෙක් නොවේ කියලා. ඇත්ත, මම පිළිගන්නවා එතුමා ජාතිවාදියෙක් නෙමේ ආගම්වාදියෙක් නෙමේ. හැබැයි අද එතුමා ඔඩොක්කුවට වැටලා තියෙන්නේ ජාතිවාදී ආගම්වාදී කඳුරකට. ජාතිවාදී ආගම්වාදී කඳුරට ඔබ දන්නවා පෞගිය මැතිවරණය කොහොමද ජයග්‍රහණය කරේ හැටි. ඒ ජාතිවාදී අවුස්සලා ආගම්වාදී අවුස්සපු කණ්ඩායමකට අද එතුමා අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. කියනවා අපිට ලොකු ගැටලුවක් තියෙනවා, සැකයක් තියෙනවා. හැබැයි එතුමාට අපි ප්‍රාර්ථනා කරනවා ජාතිවාදයක් නැති, ආගම්වාදයක් නැති රටක් තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. මේ රට දියුණු කරන්න නම් අපි සියලු දෙනා එකතු වෙන්න ඕනේ. ජාති ආගම සියල්ලම දෙවනුවට සලකලා ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි ඉදිරියට එන්න ඕනේ. ඒ නීතිය උතුරේ දකුණේ නැගෙනෙන බටේර සිංහල ද්‍රවිඩ මුස්ලිම් හැමෝටම එක හා සමාන දෙයක් වෙන්න ඕනේ. හැබැයි අද ආණ්ඩු පක්ෂයයට, ඒ වගේම විපක්ෂයයට මේ රටේ නීති දෙක තුනක් නෙමෙයි නීති 60ක් විතර ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි අද යථාර්ථයේ බවට පත් වෙලා තියෙන්නේ. ඒකින්ද අපි
සියලු දෙනාම එකතු වෙනවා නම් මේ කටයුත්ත සිදු කරන්න
පුළුවන්.
හැබැයි මේ කටයුත්තට සහයෝගය ලබා දෙනකොට අපිට ගැටලුවක් මේ වෙනකොටත් පත් වෙලා තියෙනවා. මේ වෙනකොටත් දැන් මේ ජනාධිපති මට සමහරක් වෙලාවට හිතෙනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේක තියෙන ප්‍රශ්නේ මේ ජනාධිපති පුටුවේ තියෙන ප්‍රශ්නයක්ද කියලා. මොකද ජනාධිපති පුටුවට වැටුණ ගමන්ම එක එක පිස්සු ගෙලිනවා. ඒකයි අද වෙලා තියෙන්නේ. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුම අපි දන්න අපිත් එක්ක අවසර ගණනක් ආශ්‍රය කරපු අපිට නායකත්වය දුන්න ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නෙමෙයි මේ කටයුතු කරන්නේ. මොකද දැන් රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ වීමතුලින් ඉඳන් දන්නේ අද මේ වගේ මානව හිමිකම් උල්ලංඝනය ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කටයුතු සිදු කරන්නේ. මොකද එතුමා තමයි අපිට නායකත්වය ලබා දුන්නේ GSP ප්ලස් ස්ථානාධාරය නැවත ලබා ගන්න. එතකොට ඒ කටයුත්ත කරපු පුද්ගලයා අද හැසිරෙන ආකාරණය පිළිබඳව අපිට ලොකු ගැටලුවක් තියෙනවා. ඒකින්ද මේ රට තවත් ආගාධයකට පත් කරන්න එපා. අපි සියලු දෙනා මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් මේ රට යලි ගොඩනගන්න අපි සියලු දෙනා එකතු වෙමු කියලා ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.
Thank you. Honorable Chamara Sampath Dasanayak, you have 7 minutes. Order, please. Honorable Harshana Rajakarna to the chair.
Please continue.
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, ඔබතුමා දැන් මූලාසනයට ගියේ මූලාසනයට පෙර කරපු කතාවත් එක්ක මට පොඩි විහිළුවක් වගේ හිතෙනවා. පෞගිය කාලේ මේ පෞගිය දිනවල සර්වපාක්ෂික ආණ්ඩුවට මේ නායකයෝ ගිහිල්ලා කතා කරලා නායකයෝ ඇවිල්ලා කියනවා ඇතුලේ කතා කරන නෙවෙයි එළියේ කතා කරන්නේ. ඒ වගේම ගෝලයෝ ටිකත් ඇවිල්ලා සර්වපාක්ෂිකයට ඇතුළට ගිහිලා කියන දේ නෙමෙයි එළියට ඇවිල්ලා කතා කරන්නේ. ඉතින් මේවා ගැන බලවම මහා විහිළුවක් වගේ බවට පත් වෙනවා. මොකද මේ රාජාසනාව කතාව සම්බන්ධව විවාදයට අපි ගත්ත වෙලාවේ මේ ජනාධිපතිතුමාගේ ඒ කතාවත් එක්ක බැලුවම මම හිතන්නේ මේක කසේරුකාවක් තියෙනවා කියලා හැමදාම කෑ ගහපු මට පුළුවන් කියලා හැමදාම කතා කරන නායකයෝ පෞගිය කාලේ හිටපු ගෝඨාභය ජනාධිපතිතුමා අගමැතිකම ගන්න කියපු වෙලාවේ ගත්තේ නැති කාරුත් ඉදිරිපත් වෙන්නේ නැති වෙලාවේ අපේ වර්තමාන ජනාධිපතිතුමා ඉදිරිපත් වෙලා ඒක අගමැතිකම අරගෙන ජනාධිපතිකම ගත්ත හින්දා තමයි දැන් නොගත්ත අයට කියන්න දෙයක් නැතුවට ඉදිරිපත් වීමේ හැකියාවක් නැති අය දැන් එළියට ඇවිල්ලා යම් යම් දේවල් කිව්වට මම හිතන්නේ මේ රටේ මිනිස්සු පිළි අරගෙන තියෙනවා. දැන් මේ රටේ නායකත්වය කවුද කියන එක පැහැදිලිවම දැන් සමහර අය කියනවා ඡන්දයක් තියලා බලන්න වෙයි. ඔය එහා පැත්තේ ඉන්න කට්ටියගෙන් භාගයක් බුරුදු පිටින් යන්නේ රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කොටම තමයි ආයේ. හැබැයි අපි තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත් කරේ. පෞගිය කාලේ විවෘතව රහත් ඡන්දෙට නෙවෙයි විවෘතව ඉදිරියේදී ජනාධිපතිකමට ඉස්සරලා කියලා අපි ඉදිරිපත් වෙච්ච මිනිස්සු අගමැතිකමට ඉදිරිපත් වෙච්ච වෙලාවෙත් අගමැතිකම ගත්ත වෙලාවෙත් විවෘතව කතා කළේ පක්ෂ පැත්තකින් තියලා රටට අවශ්‍යතාවය වෙනුවෙන් කතා කරපු කෙනෙක් තමයි මේ චාමර සම්පත්දසනායක. මම ඒක මේ සභාවේදී කියන්න ඕන. ඒ නිසා දැන් සමහරු කියනවා ජනාධිපති වර්ණ පාර්ලිමේන්තු මැති වර්ණ තිබ්බනම් ජනතාව ඒකට තීන්දු කරයි. ජනතාවට අවුරුදු 70කට පස්සේ මේ දැනිච්ච ලොකුම පීඩනය තමයි නිදහසෙන් පස්සේ දැනුනේ පෞගිය මාස ගණන් වල තෙල් පෝලිං, ඒ වගේම පොහොර ප්‍රශ්න, බෙහෙත් ප්‍රශ්න, ඒ වගේ නැති රටේ මොනවද නොති ප්‍රශ්න ඇති වෙලා තිබ්බේ නැත්තේ. හැබැයි මෙතුමාද රට බාරගත්තට පස්සේ දැන් අපි කියන්නේ මේ 100%ක් අද රට සංවර්ධනය වෙලා තියෙන රටේ ප්‍රශ්න විසඳිලා තියෙනවා කියලා. අඩුම වශයෙන් 125ක් හරි ජනතාව අද පිළි අරගෙන තියෙනවා. මේ රට පාලනය කරන්න පුළුවන්, මේ රට බාර දිය යුතු නිවැරදි කෙනාට තමයි මේ රට බාර දුන්නේ කියලා. මම පෞගේ ටිකේ මම ඇවිල්ලා මේ කොළඹ ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. මම බදුල්ල දිස්ත්‍රික්කේ බදුල්ල ජනතාවත් එක්ක ජීවත් වෙන කෙනෙක්. අපිට හැම ජනතාවම කියන්නේ ඕගොල්ලෝ ගත්ත තීන්දුව හරි. ඔබතුමා ගත්ත නිවැරදි තීන්දුව හරි මේ වෙලාවේ රට බාර දෙන්න ඕන දේශපාලන පක්ෂ වලින් තොරව වැඩි හරියක් කියන්නේ එක්සත් ජාතික පක්ෂයට නැත්නම් සමග ජන බලවේගයේ පක්ෂයට සුළු ජාතික පක්ෂ තමයි ඡන්ද වැඩි හරියක් දුන්නේ සුළු ජාති. ඒ අය තමයි අපිට වැඩි හරියක් කතා කරලා කියන්නේ නෑ ගත්ත තීන්දුව හරි ඒ තීන්දුව තමයි එතුමා තමයි මේ රට බාර ගන්න මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් එකම නායකයා. ඒ නිසා මේ වෙලාවේදී කියන්න ඕන සමහර අය පෞගේ කාලේ පක්ෂවලට 50-60 මන්ත්‍රීවරු තියෙන නායකින්ද ඉදිරිපත් වෙන්න කිව්වා. හැබැයි මොකද වුනේ? කවුරුත් ගන්න බෑ කිව්වා ගත්තේ නෑ ඉදිරිපත් උනේ නෑ. එතුමා ඉදිරිපත් වුණා. එක ඡන්දයක් තිබ්බ. මේ පාර්ලිමේන්තුවේ එක ඡන්දයක් තිබ්බ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය. එක ඡන්දයක් තියෙන කෙනා ඉදිරිපත් වෙලා අගමැතිකම ගත්තා. එක ඡන්දයක් තියෙන කෙනා රටේ ජනාධිපති වුණා. බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දෙන් ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ උනේ ඡන්ද තුනක් තිබ්බ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගේ පක්ෂය නියෝජනය කරන්නේ මේ පාර්ලිමේන්තුවේ ඡන්ද තුනයි. එතුමා අගමැති වුණා. එතුමා අගමැති වුණා. ඒ අගමැති වුණා ජනාධිපති අගමැති දෙන්නම් මොකද? එක වයස, එක පන්තියේ, එකට කුක්කු බිව්වේ, රෝයල් විද්‍යාලේ දෙන්න අගමැති ජනාධිපති වුණා. අන්න එක පන්තියේ එකට කුක්කු බීලා එක පන්තියේ ඉඳලා එකට ඉස්කෝලේ ගිහිල්ලා
ප්‍රොයම විනාඩි දෙක කාලයක් තියෙනවා
ජනාධිපති දෙන්නේ බී වුණා
විනාඩි දෙක කාලයක්
හැබැයි මේක රෝයල් ආණ්ඩුවක් දැන් මේ රෝයල් එකේ ඉන්න සමහර අය ඉස්සරහා ඉන්නවා මම මේ වෙලාවේදී කියන්න ඕන රෝයල් අපි රෝයල් එකේ අය තමයි රෝයල් ආණ්ඩුව හදන්නේ මේ ගමේ ඉස්කෝලවල ගියා අපි ඡන්දෙ දුන්නා මේක රෝයල් ආණ්ඩුවක්ද මෙතන ඉන්නා මේ ආනමඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු කෑ ගන්න රෝයල් එකේ සමහර අය හැබැයි රෝයල් ආණ්ඩුවක් උනත් කමන්නේ අපි මේ රෝයල් ආණ්ඩුව හදන්න ගමේ පාසල් වල ගිය අහිංසක ගම්දරව් වලින් පාර්ලිමේන්තුව නියෝජනය කරපු අපි අද අපි ඡන්ද දීලා ජනාධිපති කෙනෙක් හැදුවා රෝයල් එකෙන් ජනාධිපති කෙනෙක් විතරක් නෙමෙයි අගමැති කෙනෙකුත් බී වුණා රෝයල් එකෙන් එහෙනම් රෝයල් එක කියන්නේ මේ රටේ විපක්ෂ නායක රෝයල්ද අනේ මන් දන්නේ එයා ඕස්ට්‍රේලියාවේ කියලා මම හිතුවා නෑ රෝයල් එහෙනම් තුන් දෙනාම රෝයල් මොකද එහෙනම් මේ රට හදන්න බැරි රට හදන්න පුළුවන් රෝයල්ලට හදන්න අපි උදව් කරලා තියෙනවා රෝයල් එකේ රෝයල් කියන්නේ මේ රටේ පිළිගත්ත පාසලක් නං ලෝකේ පිළිගත්ත ලෝකේ පුරා ඉන්නවා ඒ විද්‍යාලයෙන් ඉගෙනගෙන අද රටේ ලෝකෙ ඉහළට ගිය අය ඒ අය එහෙනම් මේ රට හදන්න දැන් උදව් කරන්න ඕන තමන්ගේ නායකයා ජනාධිපති තමන්ගේ පාසලේ නං රෝයල් එකේ නං අගමැති රෝයල් එකේ නං විපක්ෂ නායක රෝයල් එකේ නං රෝයල් එකට තමයි වගකීම තියෙන්නේ මේ රට හදන්න ලෝකේ පුරා විසිරිච්ච නායකෝ විසිරිච්ච ඉයල තැන්වල ඉන්න හැමෝටම වගකීමක් තියෙනවා රෝයල් ආණ්ඩුව ආරක්ෂා කරගන්න මේක රෝයල් ආණ්ඩුවක් වෙලා තියෙනවා හැබැයි මේක රෝයල් එකේ ගිය සමහරු හිතාගෙන ඉන්නවා
මන්තුම කාලය අවසන්.
තවයි මං කියන්න ඕනේ මේ වෙලාවේ. ආ එහෙමද? ඒ වුණාට සමහර රෝයල් කාරෝ පහුගිය වෙලාවේ පහුගිය ජනාධිපති තෝරන වෙලාවේදී රෝයල් එකේ සමහර අය එතුමාට විරුද්ධව කටයුතු කරා. දැන් කියනවා කියලා අපි රෝයල් කියලා. දැන් කියනවා අපි රෝයල් කියලා. එහෙම නෙමෙයි. රෝයල් නෙමෙයි මොකද හිටියත් නිවැරදි
නායකයෙක් වෙන්න
වෙලාවේ ඒ නායකයාගේ කකුලෙන් අදින්න එපා. දැන් මහා සංඝරත්නය කියනවා මහා සංඝරත්නය කියනවා ඒ වගේම රටේ ජනතාව කියනවා එතුමාට උදව් කරන්න කියලා විපක්ෂ නායකරට ඇයිතියක් තියෙනවා රෝයල් ගියා නම් එතුමාගේ පියාට උදව් කරා නම් අපේ ජනාධිපතිතුමා එතුමාගේ පියාට සහයෝගය දුන්නා නම් මේ වෙලාවේ එතුමාට සහයෝගය දෙන්න
ඕනේ හැබැයි
පොරට එළියේ ඉඳන් ඇතුලේ එකක් කියන එළියේ එකක් කියන එළියේ එකක් කියලා සහයෝගය දීම අපි පිළිගන්නේ නැහැ ඒක සර්වපාසික වෙන්නේ නැහැ ගෝලෙන්ට එකක් කියන්න කියලා ආ නායක එළියට ගිහලා එකක් කියලා ඒක සර්වපාසික වෙන්නේ නැහැ ඒක පිළිගන්නේ නැහැ අපි ඒ නිසා එක වචනේ දෙන්න ඕන කාටවත් අපි එක්සත් ජාතික පක්ෂයයි නෙවෙයි
බොහොම ස්තුතිමත් මා කාලය අවසන් සමාරින්න මීළඟට තුෂාර ඉඳල් මන්තුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා
බබ සුති ගරු මුරස්නේ මන්ත්‍රීතුමනි මම හිතන්නේ මුළු රෝයල් එකම ඉවර වෙන ජාතියේ කතාවක් තමයි මේ කලේ තනියම ඇවිල්ලා කාගේ කාගේ හරි පිටින් ජනාධිපතිත් උනා අගමැතිත් උනා සියල්ල මුලා මුළු රෝයල් එකම ඉවර කරුවා වගේ දෙයක් තමයි අපි දැක්කේ කොහම වුණත් කොමුණත් මම සුබ පතනවා රනිල් වික්‍රමසිංහ අපේ හිටපු නායකතුමාට තනියම ඇවිල්ලා ජනාධිපති වෙලා එතුමාගේ රාජාසන කතාව පිළිබඳව යම් විග්‍රහයක් කරන්න මේ අවස්ථාවේදී ලැබීම පිළිබඳව මම එතුමාට සුබ පතනවා විශේෂයෙන් කියන්නට ඕනේ කුල වශයෙන් ජාති වශයෙන් ආගම වශයෙන් මේ රට බෙදලා අකුලලා මේ රට ගිනලේ විලක් බවට පත් කරපු පාර්ශවයක කරපිටින් තමයි මේවා කතා නොකරපු නායකයෙක් කැටිර රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ජනාධිපති පුටුවට ආවේ. හැබැයි එතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා පහුගිය කාලේ දේශපාලනිකව එතුමාගේ දේශපාලන පක්ෂය විශාල අනාථභාවයකට පත් වෙලා තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් බරපතල විදිහට දේශපාලනික අනාථභාවයකට පත් වෙලා තියෙද්දි අර තුනෙන් දෙක බලයක් ගත්ත පොදු ජන එක්සත් පෙරමුණේ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම හිටපු රාජපක්ෂ නායකවරු සමග සම්පූර්ණයෙන්ම මේ රට තුළ විශාල අනාථභාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ අනාථ මාරුතය තුළ එයාට රනිල් වික්‍රමසිංහ මහත්මයාත් අනාථ වෙලා ඉඳද්දි පොදු ජන එක්සත් පෙරමුණත් අනාථ වෙලා ඉඳද්දි මේ අනාථ වෙච්ච පාර්ශවයන් දෙක එකට එකතු වෙලා ගොඩනැගිච්ච දෙයක් ගැන තමයි අද අපිට මේ කතා කරන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ තම තමන්ගේ අනාථභාවයන් පොදු ජන එක්සත් පෙරමුණේ අනාථභාවය රනිල් වික්‍රමසිංහ මහත්මයා හරහාද රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අනාථභාවය පොදු ජන එක්සත් පෙරමුණ හරහාද මේගොල්ලෝ සනාථ වෙන්න හදනවා නම් මං හිතන්නේ ඒක වැරදියි. මේ වෙලාවේ මේ හැම කෙහෙල් මලකින්ම මේ හැම දෙයකින්ම රට අනාථ වෙලා තියෙන්නේ. රට සනාථ කරන්නේ නැතුව තමන් සනාථ වෙන්න හදනවා නම් වැරදියි කියන කාරණය මම මේ අවස්ථාවේදී මම කියන්නට ඕනේ. එතකොට අපි දන්නවා දැන් ජනතාවගේ අරගලයේ පිහිටෙන් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා බලයට පත් වුණේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජනාධිපතිකම බාර දුන්නේ මේ චාමර මන්ත්‍රීතුමාලා වගේ අය. තමන්ගේ පක්ෂේ තනතුරු අහිමි වෙලා ගිය තමන්ගේ පක්ෂයයට තනතුරු දෙන්න නම් නෙවෙයි. අපි දැන් දකිනවා මේ පහුගිය දවස්වල අර ලේකම් මේ ලේකම් සම්බන්ධය කරන ලේකම් අධ්‍යක්ෂ ජෙනරාල් චාමර මන්ත්‍රීතුමා ඔබතුමාලා ඡන්දෙන් පිහිටෙන් අර ඒ පක්ෂයේ අයගේ අනාථ වෙච්ච පක්ෂයයකට තනතුරු ලබා දෙන්න හදනවා නම් මං හිතන්නේ ඒකත් වැරදි. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ බලය ලැබුණේ රට ආපහු සාර්ථකත්වය කරා ගෙනියන්න මිසක් පක්ෂය නගා සිටවීම සඳහා නොවේයි රට සාර්ථකත්වය ගාවට ගෙනියන්න තමයි. ඉතින් ඒකම ඒ රාජපක්ෂවරුන්ගේ මේ රටේ ජනතාව ගාවට යන්න බැරි වෙච්ච අයව ආයාපහු රකින්නත් දෙවයි රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ අවස්ථාවේදී මේ බලය ලැබුණේ. එතකොට මම කියන්න කැමති දැන් අපේ රට ලෝකයේ තුල අපකීර්තිමත් රාජ්‍යයක් බවට පත් වෙලා තියෙන්නේ. අපි වහාම අපි මේක කීර්තිමත් කරගන්න ඕනේ. අපිට විශාල වශයෙන් අපිට චෝදනා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාට තියෙනවා විසඳන්න. මේ රටේ තෙල් ප්‍රශ්නේ, ගෑස් ප්‍රශ්නේ, ඇන්ටිජන් ප්‍රශ්නේ, මේ දුක් විඳින ප්‍රශ්න, ඖෂධ නැහැ, මේ සියලු ප්‍රශ්න, ජනතාවගේ ආර්ථික ප්‍රශ්නේ, ආහාර අර්බුදය, මේ සියලු දේවල් විසඳන්න තියෙන අවස්ථාවක රාජපක්ෂ මහත්වරුන් හෝ ඔවුන්ගේ අනුගාමිකයින් රකින්නවත් තමන්ගේ බිඳවැටිච්ච දේශපාලන පක්ෂයේ තනතුරු අහිමි වූවන්ට තනතුරු ලබා දෙන්නත් නෙමෙයි කියන කාරණේ මේ අවස්ථාවේදී අපි කියනවා. එතකොට මම කිව්වේ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි අපි බරපතල විදියට අපි අපකීර්තිමත් වෙලා ඉන්න තත්ත්වයක් තුළ රනිල් වික්‍රමසිංහ මහත්මයාට තියෙනවා විශාල වැඩ කොටසක්. අපි දැක්කේ නැහැ එතුමාගේ මේ රාජාසන කතාවේ කිසිම තැනක මේ අරගලේ මේ මහජනතාව කියපු ප්‍රධාන කාරණයක් තමයි හොරුන් ආරක්ෂා කරන්න එපා, හොරුන් නෙලිදරව් කරන්න, ඔවුන්ගේ දූෂණය නෙලිදරව් කරන්න, ඒ හොරකම් මංකොල්ල කෑම් දූෂිත ගණදෙනු වහා මැලි කරන්න. මේක එහෙම දෙයක් නැහැ. ඒ නිසා අපි විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට කියනවා අපි තෙල් වලින්, ගෑස් වලින්, ඇන්ටිජන් වලින්, සුදු ලුණු වලින්, තාජු ඩීන් ඝාතනයෙන්, මිග්යානා ගණදෙනු වලින් අපි බරපතල විදියට ලෝකයක් පුරා කුණු ගාගත්ත පරිසරයක් තුළ තමුන්නාසේ මේ ජිල් බෝල නඩු දාන්න නම් ලෑස්ති වෙන්න එපා. අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියන්නේ අර 2015 සීනි වංචාව මිලියන 15,900ක් 2015 යහපාලන ආණ්ඩුව කාලේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ මුල් වෙලා ඒ ඇති කරපු ජනමතය තුළ අපි කිව්වේ දූෂිතයින්ට දඬුවම් දෙනවා, ඒ වංචාකාරවන්ව අධිකරණය හමුවට ගෙනියනවා කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ වෙලාවේ මොකද්ද කරේ? අර ලොකු නඩු තියෙද්දි තාජු ඩීන් ඝාතනයේ මිග්යානා ගණදෙනු ඒ වගේ ලොකු නඩු තියෙද්දි දාපු නඩු මොනවද? එතුමා දැම්ම කැරම් බෝඩ් නඩුව, තහඩු බෙදා දීමේ නඩුව, සිල් රෙදි බෙදා දීමේ නඩුව. ඉතින් ඒ නිසා එතුමා දැම්ම මේ ජිල් බෝල නඩු ජිල්බෝල නඩු නෙමෙයි ඕන තරම් ජම්බෝල නඩු තිබුණා. ඈ ඒ නිසා මම රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිතුමාට කියන්න ඕන දැන් ඔබතුමාට ආයෙත් බලය හම්බලා ඉවරයි. කරුණාකරලා මේ ජිල්බෝල නඩු දාලා නිකන් මේ ගැලරිය චූන් කරන්න හදන්න නැතුව කරුණාකරලා අර ගොඩ ගහලා තියෙන ජම්බෝල නඩු ටික දාන්න. සීනි වංචාවෙන් විතරක් මිලියන් 15,900ක් අපේ රටට අහිමි වුණා.
මන්තුමා විනාඩි කාලයක් තියෙනවා.
ජිල්බෝල නඩු වෙනකොට ජම්බෝල නඩු ටික ආපහු කරලියට ගන්න කියන එක අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට කියනවා මේ රාජාසන කතාවේ නැහැ. එතකොට අපේ ජනා රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැන අපි තරම් දන්න වෙන කවුරුත් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉතාම දක්ෂයි වැඩ කල් දාන්න, කල් මරන්න, කමිටුපත් කරන්න, විවිධ සාකච්ඡා පවත්වමින් කාලය අදින්න. ඉතින් එතුමාගේ මේ තියෙන දුර කාලය තුල අවුරුදු 2 කාලය තුල මේ වගේ එතුමාගේ අර පරණ පුරුදු ගති අනුගමනය කරමින් කල් මරන්න එපා කියන කාරණේත් මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. ඒකම අපි දැක්ක ජනාධිපතිතුමා පහුගිය කාලේ එතුමා අගමැති වෙලා ඉන්න කාලේ බොහොම ජනප්‍රිය තීන්දුව ගත්තා. රංජන් රාමනායක නිදහස් කරනවා කිව්වා. හැබැයි ඒක නිකන් හුදෙක් ජනප්‍රිය කතාවක් බවට විතරයි පත් උනේ. රංජන් රාමනායක මහත්තයා ගැන දැන් ආයේ ජනාධිපතිතුමාගේ කිසිම කතාවක් නැහැ. ඒ නිසා ගරු මූලාසනේ මන්ත්‍රමනේ අපි මේ කතාව ගරු ජනාධිපතිතුමාට අපි යොමු කරන්න කැමැති. අද මේ ඔක්කොම එකයිම් කියපු රංජන් රාමනායක, මුන් ඔක්කොම යාළුවෝ කියපු රංජන් රාමනායක, ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයයි යාළුවෝ ටිකයි එක්කව වෙලා දැන් ආයාපව හදාගත් ආණ්ඩුව තුළ රංජන් රාමනායක එළිය දාන එක නවත්තන්න එපා කියන එක මම මේ අවස්ථාවේදී කියනවා. රංජන් රාමනායක කරුණාකරලා නිදහස් කරන්න කියන කාරණේ මම මේ
අවස්ථාවේදී
කියනවා. තව මට විනාඩියක් දෙන්න කරුණු. ඉතාම වැදගත් කාරණා. එතකොට ඒකම එතුමා විශේෂයෙන් කිව්වා මම දැක්කා අර නිවාස ගිනි ඇවිලිච්ච ඒ කණ්ඩායමට. මට මේ වැදගත්ම කාරණා දෙකක්. නිවාස ගරු ලේකම්තුමා වෙලාවත් කොට් වෙච්ච හැටි මට දෙන්න විනාඩි දෙකක්. ඔබතුමාට ලොකු ඕනකමක් තියෙනවා මේ කතාව නවත්තන්න. එතකොට මම කියන්නේ කරුණා කරලා නිවාස අහිමි වෙච්ච අයට දනුවන් දෙන්න ඕනේ තමයි. එතකොට අර ජීවිත හානි ඇති වෙච්ච අමරකීර්ති අතුකෝරල මහත්තයාට වන්දි දෙන්න ඕනේ තමයි. හැබැයි ඊට ඉස්සරලා ගෑස් නැතුව ගෑස් පිපිරලා මිය ගිය, පෙට්‍රල් පෝලිං වල මිය ගිය, කොරෝනා නිසා මිය
ගිය
ඒ වන්දිත් ඇයින්ද අනිවාර්යෙන් දෙන්න ඕනේ. මට තව එකම කාරණයක් තියෙනවා ගරු මන්තුමා. දැන් ගෑස් බිල අඩු කරලා මේ පහුගිය දිනවල මේ ආණ්ඩුව මේ අවසාන කාරණේ මේක අපි කාටවත් අදක ගෑස් බිල අඩු කරලා පහුගිය වතාවේ විශාල වශයෙන් ආණ්ඩුව ලොකු කයිවාරුවක් ගැහුවා. හැබැයි ගෑස් බිල අඩු කරලා දවසයි දෙකයි ගියේ මෙන්න විදුලි බිල අහස උසට වැඩි කරලා. මේ විදුලි බිල දරා ගන්න බෑ සාමාන්‍ය ජනතාවට. එතකොට අපිට අද තියෙන ප්‍රධානම කාරණයක් තමයි අපේ අපනයන ආදායම් අපි වැඩි කරගන්න ඕනි. මේ වෙනකොට ගම්වල සුළු හා මධ්‍ය පරිමාණ සියලු කර්මාන්ත ශාලා මේ බලශක්තිය දප්‍රතියයි. මේ බලශක්තිය අර්බුදය නිසා අද බලවත් අර්බුදයකට ලක් වෙලා ඔවුන්ගේ නිෂ්පාදන වියදම වැඩි වෙනවා.
මන්තුමා සමා වෙන්න.
මගේ වාක්‍ය ඉවර කරගන්න දෙන්න. මගේ වාක්‍ය ඉවර කරගන්න දෙන්න. ඔවුන් ඒ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට මේ විදුලි බිල දරා ගන්න බෑ. ඔවුන්ගේ නිෂ්පාදන වියදම වැඩි වෙලා. එතකොට ඒ ප්‍රොඩක්ෂන් කොස්ට් එක වැඩි වෙනකොට ඒවා ජාත්‍යන්තර
වෙනකොට
ඒ නිසා අපි ජනාධිපතිතුමාට
කියනවා ගෙවිදු කුමාරතුංග මන්තුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසන රුද්ධ මන්ත්‍රීතුමනි, අපි යුතුකම සංවිධානය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ සභාවෙන් තේරීපත් වෙච්ච ජනාධිපතිතුමාගේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් දැරුවේ ධනාත්මක අදහසක්. විශේෂයෙන්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැනත් ඒ වගේම පක්ෂ නායකයන් හා කළ අදහස් හුවමාරුවේදී අපගේ අදහස් වලටද කන් දෙමින් තීන්දුව තීන්න ගැනීම ගැනත් තිබුණේ ප්‍රසාදයක්. එෙහිදී සංශෝධිත අයවැය ඇස්තමේන්තු විසිදවන ව්‍යවස්ථා සංශෝධනය හා පක්ෂ නායකයන්ගෙන් සමන්විත ජාතික සභාව ලෙස එතුමා කරුණු දැක්වූ විට සර්වපාක්ෂික රජයක් පිහිටීමේ අදහසක් තිබෙන්නේ නම් අයවැය සංශෝධනයට හා විසිදවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර ඒ එකඟතා ගොඩනගා ගැනීම සඳහා පක්ෂ නායකින්ගේ ජාතික සභාවක් කැඳවන ලෙස කරලා ඉල්ලීමට අනුව එතුමා අගමැතිතුමාට ඒ උපදෙස් දීම සම්බන්ධයෙන් උත් අපගේ ප්‍රසාදය නැත්නම් ඒ සඳහා එවැනි තීන්දුව ගැනීම සම්බන්ධයෙන් අප එතුමාට කෘතඥ වෙනවා. ඒ වගේම අපි ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු යුතුකම සංවිධානය හැටියට ඉදිරිපත් කරපු අදහස් මාලාවේ මූලික අදහස් වන්නේ යම් සර්වපාක්ෂික රජයක් පිහිටවන්නේ නම් රටවැසි ආද මුණ දෙන දුෂ්කරතාවන්ගෙන් මුදා ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සුරක්ෂිත කිරීම, මව්බිමේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ මහමැතිවරණයකට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම යන කරුණු මූලික කරගෙන ඒ කරන ලෙසයි. ඒ වගේම මෙම පක්ෂ නායකයන්ගේ ජාතික සභාවට සභාව තීන්දුව తీරන ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගන්නා ආයතනයක් හැටියට ගොඩනගන ලෙසත් කුඩා ඇමති මණ්ඩලයක් මගින් විධායකයේ කටයුතු සිදු කරන ලෙසත් අපි එහිදී ඉල්ලා සිටියා. ඒ වගේම පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු පක්ෂ හා කණ්ඩායම්වල සර්වපාක්ෂිකයේ සාකච්ඡාවට සමගාමීව ඊට පරිබාහිර ජාතික සංවිධාන, වෘත්තීය සංවිධාන, වෘත්තිකයන්ගේ සංවිධාන, බහුජන සංවිධාන ආදී අදහස් ලබා ගන්නා සමුළුවක් පැවැත්වීමටත් කටයුතු කරන ලෙස අපි යෝජනා කරා. දැන් මේ ප්‍රයත්නයත් සමග අපි මේ දෙස සුභවාදීව බලන අතරම අද දින ඉදිරිපත් කෙරුණු 22 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් අප තුළ යම් විමතියක් තියෙනවා. මෙහිදී ගරු ජනාධිපතිතුමා දැනට එතුමා සතුව ඇති බලතල විශාල ප්‍රමාණයක් ධනවිනි සංශෝධනයේ පරිදි ඒ ව්‍යවස්ථාදායක සභාව හරහා අත්හැරීමට ප්‍රධාන අධිකරණ ඉහළ අධිකරණවල ඒ විනිශ්චයකාරතුමන්ලා, නීතිපතිතුමා, පොලිස්පතිතුමා ආදී නිලධාරීන් පත්කිරීම, ඊළඟට ඒ කොමිෂන් සභා පත්කිරීම ආදී සම්බන්ධයෙන් තමා සතු ඇති බලතල අත්හැරීමට අවංකව මේ 22 වෙනි සංශෝධනය ගෙනෙනවා නම් ඒ සම්බන්ධයෙන් එතුමාට මේ රටේ ජනතාවගේ ප්‍රසාදය පළවෙනවාට කිසිම සැකයක් නැහැ. හැබැයි මේ 22 වන අද අප මේ සභාවට පළවෙනවර කියවූ 22 වෙනි සංශෝධනය තුළ අපි ඉතාමත්ම කනගාටු වෙනවා. ඒ තුළ අපිට දක්නට ලැබෙනවා අර දානවිනි සංශෝධනයේ තිබුණු ඉතාමත්ම අපි දකින ආකාරයට නම් දුර්ගන්ධිතම සංශෝධනයක් නැත්තම් වගන්තියක්. මිට පෙර ගරු අධිකරණ මෙතුමා විජේදාස රාජපක්ෂ මෙතුමා ඉදිරිපත් කරපු 22 වෙනි සංශෝධනය ඇතුළත් නොවු වගන්තියක් නැවතත් ඇතුල් කොට තිබෙනවා. ඒ තමයි ජාතික රජයක් ගොඩනැගීම හරහා ඇමතිවරුන් සඳහා එදා යහපාලන රජයේ දුන් ප්‍රතිඥාවක් අනුව ජනතාවගේ බලකිරීම මත ඇමති කැබිනට් ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 30කටත්, ඒ වගේම රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 45කටත් සීමා කරමින් එදා දානවිනි සංශෝධනය ඇතුළත් කරපු ප්‍රතිපාදනයේ ඉක්මවා යෑම සඳහා ගෙනා ඊට ඇතුළත් කොට තිබූ ජාතික රජයක් සාදන්නේ නම් එම ඇමති ධූර සංඛ්‍යාව කැමැති පරිදි වැඩි කර ගැනීමට ඇති ප්‍රතිපාදනය නැවතත් මේ 22 වෙනි සංශෝධනයට ඇතුළත් කර තිබෙනවා. දැන් මේ තුළ අප ඉතාමත්ම කනගාටු වෙනවා. මේ හරහා අප මේ අවස්ථාවේ මුණ දෙන රටක් හැටියට මුණ දෙන මේ අභියෝගයන්ට අවංකව කැපවීම මත මේ පාර්ලිමේන්තුවේ සියලු කොටස් එක් කරගෙන මුණ දීමට දරන ප්‍රයත්නයක්ද? එසේත් නැතිනම් විවිධ වරදාන වරප්‍රසාද පිරිනමා විවිධ පුද්ගලයන්
මන්තුමා අවසාන විනාඩිය
විවිධ පුද්ගලයන් දිනා ගනිමින් නැවතත් මේ දූෂිත සමාජ ක්‍රමය නැත්තම් මේ පාලන ක්‍රමයම ඉදිරියට ගෙන යාමට දරන ප්‍රයත්නයක්ද කියලා. ඒ නිසා අපි මේ 22 වන සංශෝධනයට මේ වගන්තිය ඇතුළත් කිරීම තුළ එවැනි අරමුණක් නැතිනම් එවැනි සංශෝධනයක් ගෙනීමේ කිසිම අවශ්‍යතාවයක් නැති නිසාත් අපි හිතනවා ජනාධිපතිතුමා අවංකව කටයුතු කරනවා විය හැකි. එහෙත් එතුමා ලෝකයේ දෙස බලන්නේ, රට දෙස බලන්නේ, මේ පාර්ලිමේන්තුව නැත්තම් සමාජයත් එක්ක කටයුතු කිරීම දෙස බලන්නේ, විවිධ අයට තනතුරු ප්‍රදානය කොට නැත්තම් අයත ආදායම් මාර්ග ප්‍රදානය කොට නැත්තම් ඔවුන් දූෂණයට පොළඹවා කැමැත්ත දිනා ගැනීම මත නම් අපේ රටේ අනාගතය ඉතාමත්ම අඳුරු බව මේ අද පත් වෙලා තියෙන මේ කේදිනිය තත්ත්වෙන් මුදා ගැනීමට කිසිලෙසක උපකාරී නොවන බව ප්‍රකාශ කරමින් මේ ගැන නැවත සිතා බන්න ලෙසත් මේ සිළු දෙනාගෙම අවංකත්වය කැපවීම මත මේ රටපත්ව ඇති අවසන් කරනමු. මේ රට මුදා ගැනීම සඳහා එකට කටයුතු කළ මොහොතක් බව අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිමින් මගේ මේ අදහස් දැක්වීම අවසන් කරන්න කැමැති. අපි කැමැති මේ එක්ක අසත්‍ය මාර්ගයේ වෙනුවට සියලු දෙනාම අවංකව කැපවෙන සත්‍ය මාර්ගයක් තුළ අපේ රට මේ විපතින් මුදවා ගැනීමට කැපවීමට
බොහොම ස්තුතියි.